දෛ ගෞරවනීය ස්වාමීන් වහන්ස සද්ධාමන්ත පින්වත්නි අපි මේ නිස්සරණේ පවත්වන පුංචි දරුවන්ගේ භාවනා වැඩසටහනේ ධර්ම දේශනා වාරයක් සඳහායි සූදානම් වෙන්නේ. ඒ සඳහා සියලු දෙනාම තැම්පත් වෙලා සාදුකාරයක් පවත්වනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සම්මා සමාධිම්හි සති සම්මා සමාධි සම්පන්නස්ස උපනිස්සය සම්පන්නෝ හෝති යථා භූත ඥාන දස්සනං ති. ගෞරවනීය ස්වාමින්වහන්ස සද්ධාවන්ත පින්වත්නි අපි මේ නිසලවනේ පවත්වන මේ පුංචි දරුවන්ගේ වැඩසටහනට මාතෘකාවක් වශයෙන් ඇත්තටම තබා ගත්තේ පුංචි ඉල්ලීමකුත් එක්ක මේ කොහොමද සීලය සමාධිය ප්‍රඥාව කියන එක අපි දිනු කරගන්නේ නැත්නම් අපි කොහොමද අපේ ජීවිතයට සම්බන්ධ කරගන්නේ කියන මාතෘකාව. එතකොට මේක සම්බන්ධයෙන් අපි යම් පමණක සාකච්ඡාවක් ඊයේ පැවැත්වුවා නැත්නම් යම් පමණකට අපි ධර්මදේශනාවක් මේ සම්බන්ධයෙන් පැවැත්වුවා විශේෂයෙන්ම සීලය මුල් කරගෙන. මොකද සීල සමාධි ප්‍රඥා කියන කොටස් තුන බොහොම ලස්සනට එකිනෙකට බැඳිලා තියෙනවා. මේක වෙන් කරන්න බැරි තරමට එකට බැඳිලා තියෙනවා. අපි හිතනවා සමහරවිට අපිට අර හුරු පුරුදු රේකීය ක්‍රමයට හිතනකොට අපි හිතනවා සම්පූර්ණයෙන්ම සීලය දිනු කළා හිතේ සමාධියක් හදා ගන්න ඕනේ සම්පූර්ණයෙන්ම හිත සමාධි වුණාට පස්සේ තමයි හිත ප්‍රඥාව දිනු කරගන්න පුළුවන් කියලා නිකන් අපිට හිතෙනවා. නමුත් මේ සීලය සමාධියටත් සමාධිය ප්‍රඥාවටත් නැවතත් ප්‍රඥාව සීලයටත් සීලය ප්‍රඥාවටත් මේ ආදි වශයෙන් මේ කාරණා තුන සම්බන්ධයෙන් මේ පැති තුන සම්බන්ධයෙන් එකිනෙකට එකක් උදව් කරන ස්වභාවයක් සෑහෙන්න තියෙනවා. ඒ නිසා අපිට ටිකක් අමාරුයි මුලදී තේරුම් ගන්න කොහොමද මේ සීලය සමාධියට උදව් කරන්නේ සමාධියේ ප්‍රඥාවට උදව් කරන්නේ කොහොමද? ඒ හැරත් සීලයක් කොහොමද ප්‍රඥාවට උදව් කරන්නේ කියලා ඉතින් හරි අමාරුයි ඒක පාඩම තේරුම් ගන්න. නමුත් කාලයක් යනකොට සමන්ට කෙනෙකුට තේරෙන්න පුළුවන් කොහොමද මේවා එකිනෙකට බැඳිලා අන්‍යෝන්‍යව උපකාර කරමින් සටයුතු කරන්නේ කියන කාරණා. එතකොට අපි ඊයේ අර සාකච්ඡා කරපු සෝනදණ්ඩ සූත්‍රයේදීත් අපිට තේරුණා මේ යම්සි කෙනෙක් තුළ නිවැරදි ප්‍රඥාවක් ඇති වෙන්න නම් එයාගේ ඒ ප්‍රඥාව සීලයෙන් හොඳට උපමට්ටම් වෙලා තියෙන්න ඕනේ. ඒ වගේමයි යම්සි කෙනෙක් හොඳට සීලවන්ත නම් ඒ සීල්වත් භාවය හරහා එයාගේ හිතේ එකඟතාවයක් ඇති කරගෙන ඒ එකඟතාවය පාවිච්චි කරන්න පුළුවන් තවදුරටත් ප්‍රඥාව දිනු කරන්න. එතකොට මෙන්න මේ වගේ මාර්ගයක් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. එතකොට මේ මාර්ගය ක්‍රමානුකූලව වැඩෙන මාර්ගයක්. ඒක මේ එකපාර්ත ෂණිකව සියල්ල සම්පූර්ණ වෙන මාර්ගයක් නෙමෙයි. බොහොම හිමින් වැඩෙන මාර්ගයක්. ඒ වගේම ස්වාභාවිකව දිනු වෙන මාර්ගයක්. උදාහරණයක් වශයෙන් අපි පුංචි පැලයක් මහ ගහක් වෙන ස්වභාවය ගැන හිතුවොත් දැන් අපි හිතමු හොඳට අඹඇටයක් හිටවලා ඒ අඹඇටේට උමනා කරන පසුබිම සකස් කරලා දුන්නොත් උමනා කරන පොහොර ටික දබලා දුන්නොත් වතුර ටිකක් දාලා දුන්නොත් මේකෙන් පුංචි පැලයක් මතුවෙනවා අඹ පැලයක් මතුවෙනවා. ඊට පස්සේ අපි මේ අඹ පැලේ ආරක්ෂා කරගන්නවා සතුන්ට කන්න නොදී ඊළඟට කෘමීන්ට හානි කරන්න නොදී ඔන්න අඹ පැලේ අපි ආරක්ෂා කරගන්නවා. ඔන්න තවත් ටිකක් මේ අඹ පැලේ ලොකු වෙනවා. සිතින් අපි තවත් ඔන්න ආරක්ෂා කරගන්නවා අපිට මු සත්තු වෙන වඳුරෝ රිලව්න්ටත් මේකට හානි කරන්න නොදී ඔන්න අපි තවදුරටත් මේක ආරක්ෂා කරගන්නවා ඔන්න තවත් මේ ගහ වර්ධනය වෙනවා. දැන් අපිට මු අවුරුද්දක් දෙකක් තුනක් ඔන්නම යනකොට කාලයක් ගියාට පස්සේ ඔන්න මේකේ මල් හට ගන්නවා අපි මේ මල් ටික පවා ආරක්ෂා කරනවා හොඳට මේකට සාත්තු කරනවා. ඉතින් මේ විදිහට අපි ගියොත් ඔන්න යම් කාලයකදී ඔන්න අපිට මිහිරි අඹ ඵල ලබා ගන්න පුළුවන්. එතකොට මේ අඹ ගහ අපි දැන හිටියට මේකෙන් ඵලයක් හම්බෙන්නේ අපි දුමු අවුරුදු 3-4ක් ගිහිල්ලා කියලා අපි අපේ හිතේ ලොකු ආසාවක් තියෙනවා වෙන්න පුළුවන් ඉක්මනටම අඹ කන්න. නමුත් අපේ ඒ ආසාව ඉක්මනට ඉෂ්ට වෙන්නේ නැහැ. මේ අඹ පැලේ වර්ධනය වෙලා හොඳට මුහුකුරා ගිහිල්ලා ප්‍රණීත අඹ ඵලයක් දෙන්න යම්සි කාලයක් ගන්නවා. මොකද මෙතන තියෙන හරිම ස්වාභාවික ක්‍රියාවලිය. අපෙත් මේ හිතේ ඔන්න ඒ වගේ හරි ස්වාභාවික ක්‍රියාවලියක් තියෙනවා. මේක බොහොම ස්වාභාවිකව ක්‍රමවත්ව ටිකින් ටික තමයි වර්ධනය වෙන්නේ. එනිසා බුදුරජාන් වහන්සේ කියන අනුපුබ්බේන මේධාවී තෝක තෝකං කනේ කනේ කියලා මෙන්න මේ වගේ ධම්මපද ගාථාවක එහෙම සඳහන් වෙනවා. මේ අනුපූර්වයෙන් තමයි මේ ප්‍රඥාවන්තයෙක් මේ හිත දියුණු කරන්නේ මේ හිත පිරිසුදු කරන්නේ. දැන් හරි ලස්සන උපමාවකුත් තේනවා කම්මාරෝ රජතස්සේව නිද්ධමේ මලමත්තනෝ කියලා බුදුහාඳුරු මතක් කරනවා. ඒ කියන්නේ ඒ කාලේ සමහරලාට ඕගොල්ලෝ දැකලා තියෙන්න පුළුවන් වර්තමානයේ උනත් මේ සමහර කඩපිල්වල ඉන්නවා අර ස්වර්ණාභරණ පිරිසුදු කරන මේ මිනිස්සයෝ ඒගොල්ලෝ ඒගොල්ලන්ට මාලයක් වලල්ලක් ගෙනහිලා දුන්නාම ඒගොල්ලෝ ඒක විවිධාකාර විදිහට ඒක පිරිසුදු කරනවා. ඊළඟට මුලින් අපි හිතමු පොඩ බුරුසෝකින් අතුල්ලා 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 පිරිසිදු කරනවා. ඊළඟට මොනවා හරි ද්‍රාවණයක දාලා පිරිසිදු කරනවා. ඊළඟට ආයිත් අතුල්ලලා පිරිසිදු කරනවා. ආයිත් ද්‍රාවණයක දාලා පිරිසිදු කරනවා. ඔන්නෝම අර පුරුකෙන් පුරුක මේක හොඳට පිරිසිදු කළා තමයි නැවත සම්පූර්ණයෙන්ම ආයිත් දිස්නේ ගහන හොඳ ප්‍රභාවත් සරණාභරණයක් බවට ඔන්න සම්පූර්ණයෙන්මපත් වෙන්නේ. මෙන්න මේ වගේ තමයි අපේ හිතත් දැනට හුඟක් මලකට බැඳලා තමයි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ කියනවා මේ මලකට තට්ටුව හැබැයි අයින් කරන්න පුළුවන්. අපි හිතනවා සමහරවිට මේ මලකට තට්ටුව අයින් කරගන්න බැරි තරම් ඝන බාලයි කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ කියනවා මේක අයින් කරන්න පුළුවන් කියලා. ඒකට අපිට තියෙන්නේ එක පැත්තකින් මේ බාහිර තියෙන මලකට තට්ටුව, මේ බාහිරින් තියෙන කෙලෙස් තට්ටුව ඉවත් කර ගැනීම සඳහා යම්කිසි ප්‍රයත්නයක යෙදෙන්න. යම්කිසි වීරයක යෙදෙන්නයි අපිට මුලින් අවශ්‍ය වෙන්නේ. ඒ නිසා මුලදී වීරය කියන එක සෑහෙන්න ප්‍රබලව යොදන්න අවශ්‍ය වෙනවා. දැන් අදත් අපි මේ සාකච්ඡා කරපු ධර්ම සාකච්ඡාවේදී හුඟක් දෙනකොට ප්‍රකාශ වුණා. අපි වාඩි වුණාට බලාපොරොත්තු වුණාට අපේ හිත මේ අරමුණේ පවත්ව ගන්න කියලා. ඒ අරමුණේ ඉන්න ස්වභාවයක් මේ හිතේ නැහැ. එයා කැමති මේ අරමුණේ ඉන්නවට වඩා එයා කැමති අරමුණවල යන්න. නැත්නම් එයා කැමති අරමුණවල ගිහිල්ලා සෑහෙන කාලයක් නිරත වෙලා ප්‍රසවින්දලා ඉන්න තමයි එයා කැමති. මේ අපි කියන අරමුණේ ඉන්න යාගේ කිසි අදහසක් නැහැ, කැමැත්තක් නැහැ. ඉතින් මෙන්න මේ වගේ හිතේ තියෙනවා හරි වංචනික ස්වභාවයක්, හිතේ තියෙනවා එක්තරා අන්දමක මායාකාරී ස්වභාවයක්. එයා වැඩ කළා තියෙන දැනට යාට පුරුදු රටාවකට. ඒ වගේමයි මේ පුරුදු රටාව සෑහෙන්න සමහර වෙලාවට අපිට සෑහෙන්න හානිකර විදිහට තමයි වැඩ කරන්නේ. ඉතින් මේ తত্ত্বය හැබැයි වෙනස් කරන්න පුළුවන් බව තමයි බුදුරජාන් වහන්සේ කියන්නේ. ඒ නිසා අපිට පොඩ්ඩක් මුලදී විශ්වාසයක් තියාගන්න වෙනවා මේක කරන්න පුළුවන් දෙයක්. දැනට නම් මට තාම අමාරුයි, මගේ හිත පොඩ්ඩක්වත් මං කියන අරමුණේ ඉන්නේ නැහැ, මට ඕමනා විදිහට හැසිරෙන්නේ නැහැ. හැබැයි මම හොඳ උත්සාහයක් යෙදුවොත්, අතහරින්න නැතුව මේ වැඩේ කළොත් කවද හරි මට පුළුවන් වේවි මට ඕන තැන හිත තියන්න, මට ඕන දේ මේ හිත ලව්ව කරගන්න කියලා. නම් අපිට පොඩ්ඩක් පෙර දැක්මක් ඇති කරගන්න වෙනවා. අපිට මේ කරන්න පුළුවන් දෙයක්, මේක මේ කරගන්න බැරි දෙයක්, ඒ තරම් අමාරු දෙයක් නෙවෙයි, මේ කරන්න පුළුවන් දෙයක්, හැකි සංඥාවක් ඇති කරගන්න වෙනවා. ඊට පස්සේ තමයි අපි පොඩ්ඩ මේ වැඩේට අත තියන්නේ. දැන් එතකොට මේ වැඩේට අත තිබ්බහම එතකොට මුලින්ම අන්න බුදුරජාන් වහන්සේ උපදෙස් දෙනවා සතෝව අස්ස සති, සතෝව පස්ස සති. දැන් අපි ආනාපාන සතිය අරගෙන මේ මාත්‍රිකාව විස්තර කරනවා නම් අපි ආස්වාස ප්‍රස්වාසයේ පිළිබඳව ඔන්න කෙනෙක් දැනුවත් වෙනවා. හිතන්න අපි නාසිකාග්‍රය ප්‍රදේශයේ හිත තියාගෙන ඉන්නවා, නහය කෙළවර නැත්නම් උඩුතලට කිට්ටුව අපේ අවධානය තියාගෙන ඉන්නවා. තියාගෙන ඉන්නකොට අපිට තේරෙනවා ඔන්න මේ මොහොතේදී ආශ්වාසයක් සිද්ධ වෙනවා. හුස්ම ඇතුළට යනවා. ඇතිලීමක් ඇතුල් පැත්තට සිද්ධ වෙනවා. නැත්තම් අපිට ටිකක් සිසිල්ව වායු ධාරාවක් ඇතුල් වෙනවා තේරෙනවා. අන්න එතකොට අපිට තේරෙනවා මේ සතිමත්ව අපි හුස්ම ගන්නවා. ඒ වගේමයි ඊළඟ මොහොතේදී ඔන්න අපිට තේරෙනවා මේ ඇතුළට ගිය වායු ධාරාව දැන් පිට වෙනවා. අපිට තේරෙනවා ඒක පිටතට ඇතුල් වෙනවා. ඒකේ යම් පමණක රස්න ස්වභාවයක් තියෙනවා කලින් එකට සාපේක්ෂව. ඒ වගේම පිට වෙන දිශාවටයි ඒක දැන් ඇතිල්ලෙන්නේ. ඒතර මේ වගේ අපිට සියුම් වෙනස්කමක් හරහා තේරෙනවා මෙන්න මේ වෙලාවේදී මම හුස්ම ගත්තා, මෙන්න මේ වෙලාවේදී හුස්ම පිට කළා. මේ වෙලාවේදී හුස්ම ගැනීම සිද්ධ වෙනවා, මේ වෙලාවේදී හුස්ම පිට කිරීම සිද්ධ වෙනවා. ඔතනින් තමයි එතකොට අපිට මේ විස්තර කිරීමේදී පටන් ගන්න තියෙන්නේ. කියන්නේ අපි මේ වගේ ස්වාභාවික ක්‍රියාවලියක් පාවිච්චි කරන්න මේ හුස්ම රැල්ලක් තුල දැනුවත් වෙන්න අපේ හිතෙත් සතිය කියන ගුණධර්මය තව ස්වල්ප ප්‍රමාණයක් වර්ධනය වෙනවා. අර අපි දවල් කාලෙදිත් මතක් කළා වගේ අපේ හිත හරියට නිකන් මොට්ට වෙච්ච ආයුධයක් වගේ මේ මොට්ට වෙච්ච ආයුධය සෑහෙන මුවහත් කරගන්න අවශ්‍යයි. මේ මුවහත් කරගන්න තියෙන්නේ මේ එක පැත්තකින් මේ සමාධියක් වඩා ගන්නා විවිධාකාර වූ උපක්‍රම හරහා. ඒතකොට මේ හිතේ ඒකාග්‍රතාවයක් හදා ගන්නා වූ උපක්‍රමයක් තමයි මේ හුස්ම රැල්ල දිහා නිරීක්ෂණය කිරීම, නැත්නම් හුස්ම රැල්ලේ හිත පැවැත්වීම. තොර හුස්ම රැල්ලක් කියන එක බොහොම සියුම් දෙයක්, හරිම උපේක්ෂා සහගත දෙයක්, ඒකාකාරී දෙයක්. ඉතින් අපි උපන් දවසේ ඉඳන් හුස්ම ගත්තට අපිට හුස්ම ගැන මතක් වෙන්නේ සමහරවිට ඔන්න වතුරේ ගිලිලා මැරෙන්න යන වෙලාවක තමයි අපිට මතක් වෙන්නේ මේ හුස්ම ගන්න ඕනේ කියලා. නැත්තම් අපි දන්නේ අපිට හුස්ම ගන්න ඕනේද කියලාවත්. නමුත් මේ හුස්ම ගැනීමේ ක්‍රියාවලිය අපේ මුළු ශරීරයේ පැවැත්මට අත්‍යවශ්‍ය ක්‍රියාවලියක්. ඒ නිසා අපේ මුළු ශරීරයම මේ හුස්ම ගැනීම කියන මේ සියුම් ක්‍රියාවලිය මත පදනම් වෙලා තියෙනවා. ඒතර යම්සි කෙනෙක් හොඳට මේ හුස්ම ගැනීමේ ක්‍රියාවලිය තේරුම් ගත්තා නම් ඒ හරහා මේ මුළු ශරීරයේම ක්‍රියාකාරීත්වය පවා තේරුම් ගන්න අවස්ථාව තියෙනවා. මොකද මේ මුළු ශරීරයම වැඩ කරන්නේ එක පැත්තකින් හරි එක රටාවකට. ඒ වගේම මේ ශරීරය සකස් වෙලා තියෙන්නේ බොහොම එක ඒකාකාරී රටාවකට අන්නේ රටාවන් අල්ලගන්න අපිවම අධ්‍යයනය කරන්න අපිවම තේරුම් ගන්න අන්න මේ හුස්ම ගැනීමේ ක්‍රියාවලිය අපිට යොදා ගන්න පුළුවන්. අපි මුලින් හුස්ම දිහා හොඳ අවධානයෙන් ඉන්නවා. එතකොට අපිට තේරෙනවා මෙන්න මේ වෙලාවේ දැන් සිද්ධ වෙන්නේ ආස්වාසයක්. තවත් පොඩ්ඩක් වෙලාවකදී ඕන දැන් සිද්ධ වෙන්නේ ප්‍රස්වාසයක් කියලා ඕන අපිට තේරෙනවා. ඉතින් අපි මේ කටයුත්තට තාම ආදුනික නිසා තාම ඒ තරම්ම හුරු පුරුදු නැති නිසා අපි මෙනෙහි කිරීමක් පාවිච්චි කරනවා මෙන්න මේ වෙලාවේදී ආස්වාසයක් කියලා. ඒ ආස්වාසය අත්දකින මොහොතේදී අපි ආස්වාසයක් කියලා හිතිනුත් කියනවා. කටින් කියනෝ නෙමෙයි හිතින් කියනෝ. ඊළඟට ප්‍රස්වාසය සිද්ධ වෙනකොට මෙන්න මේ දැන්නම් සිද්ධුනේ ප්‍රස්වාසයක් කියලා හොඳට ඒක ස්ථිර කරනවා මෙනෙහි කරනවා ඔන්න ප්‍රස්වාසයක් කියලා. එතන මේ ක්‍රමය හරහා අපිට පුළුවන් පොඩ්ඩක් අන්න හිත වෙන වෙන අරමුණු වලට යන්න නොදී මේ අරමුණේම ඔන්න පොඩ්ඩක් පුංචි වෙලාවක් පාත් ගන්න පුළුවන්. නමුත් අපේ හිත කැමති නැහැ මේ වගේ මේ සරල අරමුණක ඒකාකාරී අරමුණක ඉන්න. මොකද එයා හුරු පුරුදු වෙලා තියෙන්නේ ඊට වඩා බොහෝම විචිත්‍ර අරමුණු වල ඉන්න. ඒ නිසා ඉතින් ආයෙත් එයා දුවනවා එයා කැමති ඒ අරමුණු වලට. අපි තමයි අපි විනාඩි 5ක් විතර ඉතින් ඒ විචිත්‍ර අරමුණු වල දන්නේම නැතුව අතරමං වෙලා හිටියා. ඊට පස්සේ ආයෙත් මතක් වෙනවා මම දැන් ඉන්න ඕනේ මේ ආනාපාන සතියේ. නැත්තම් හුස්ම රැල්ලේ කියලා ඔන්න මතක් වෙනවා. මතක් වුණාට පස්සේ ඉතින් අපි අපිට දේශ කරන්න නැතුව අපිටම ප්‍රදව ගන්න නැතුව ආයෙත් ගෙනල්ලා ඔන්න නාසිකාග්‍රේ හිත තියෙනවා. ඔන්න මේ වෙලාවේදී ප්‍රාශ්වාසයක් නම් සිද්ධ වෙන්නේ ඔන්න ප්‍රාශ්වාසයක් කියලා තේරුම් ගන්නවා. ඉතින් මේ වගේ අපි හරියම ඉවසිලිමත්ව තමයි මේ කටයුත්ත කරන්න සිද්ධ වෙන්නේ. ඉතින් මේ කටයුත්ත කරද්දි සමහර වෙලාවට අපි ඔන්න අපේ අතින් වෙච්ච වැරද්දක් මතක් වුණොත් නැත්නම් කරන්න බැරි වෙච්ච දේවල් මතක් වුණොත් අපේ සීලේ කඩවීමක් මතක් වුණොත් ඉතින් ඔන්න තවත් හිත විසිරෙන්න ගන්නවා. ඒ නිසා ඔන්න අපිට අපි ගැන හරි සතුටක් තියෙනවා නම් මම මේ වැඩේට සුදුසුයි කියලා හැඟෙනවා නම් ඒ වගේම මම පිරිසුදු සීලයක් ආරක්ෂා කරා කියලා සතුටක් අපේ හිතේ මෝදු වෙනවා නම් අන්න මේ කරගෙන යන මේ සූක්ෂම කටයුත්ත බොහොම සාර්ථක කරගන්න පුළුවන් පසුබිම සකස් වෙලා තියෙනවා. මෙතන තියෙන්නේ හරියට නිකන් ඉඳි කට්ටකට නූල දානවා වගේ වැඩක්. දැන් ඉඳි කට්ටකට නූල දාන්න බෑ අපි හිත හොලව හොලව නැත්නම් අත හොලවල මේ කටයුත්ත කරන්න බෑ. ඉඳි කට්ටකට නූල දානවා කියන එක ඉතාම සූක්ෂමව ඉතාම සරලව හිත ඒකාග්‍ර කරගෙන කළ යුතු දෙයක්. අන්න ඒ වගේ තමයි උතර මේ ආනාපාන සතිය කියන ක්‍රියාවලියත් කයේ නිරන්තරයෙන් සිද්ධ වෙන මේ ක්‍රියාවලිය ගැන අපි ඒ මොහොතේ දැනුවත් වෙනවා. මේ ඒ මොහොතේ දැනුවත් වෙන්න අපේ හිතේ සිද්ධ වෙනවා යම්කිසි ක්‍රියාදාමයක්. මොකද ඒ ක්‍රියාදාමය අර ඒ මොහොත තුළ ජීවත් වීමේ හැකියාව. ඒ වගේමයි යමක් කෙරෙහි හොඳ අවධානය පැවැත්වීමේ හැකියාව. සතිමත් භාවය ඔන්න සුළු ප්‍රමාණයක් වර්ධනය වෙනවා. ඉතින් මේක නැවත නැවත කරන්න ඔන්න මේ සතිමත් භාවය පොඩ වර්ධනය වෙලා ඔන්න Tamanට තේරෙන්න ගන්නවා මේ ආස්වාසයක් ප්‍රස්වාසයක් කියන දෙක අතර සෑහෙන වෙනස්කම් තියෙනවා. අපිට මුලදී මේවා තේරෙන්නේ නැහැ. අපිට මුලින් තේරෙන්නේ ඔහේ නිකන් හුස්ම රැල්ලක් එහෙට යනවා මෙහෙට යනවා එච්චරයි අපිට තේරෙන්නේ. නමුත් හොඳට මේ හිත ඒකාග්‍ර කරගෙන හිතේ සංවේදී බව දියුණුවනවත් එක්ක අවදිමත් බව දියුණුවනවත් එක්ක සතිමත් බව දියුණුවනවත් එක්ක අපිට තේරෙන්න ගන්නවා මේ ආස්වාසයක් කියන එකයි ප්‍රස්වාසයක් කියන එකයි අතර යම් යම් වෙනස්කම් තියෙනවා. ආස්වාසයක් ඔන්න සිසිල් ප්‍රස්වාසයක් උණුසුම්. ආස්වාසයක් ඔන්න එක නාස්පුඩුවකින් යන්නේ ප්‍රස්වාසයේ වෙනත් නාස්පුඩුවකින් යන්නේ නැත්නම් ආස්වාසයේ ටිකක් රළුව දැනෙනවා ප්‍රස්වාසයේ සියුම්ම දැනෙනවා. ඔය වගේ අපි එකිනෙකාට වෙනස් වෙනස් විදිහට මේ වගේ මේ ආස්වාසයක් ප්‍රස්වාසයක් අතර සුළු වෙනස්කම් අපිට වැටහෙන්න පුළුවන්. හිතලා බලන්න මේ ආස්වාස සුලං රැල්ලකත් ප්‍රස්වාස සුලං රැල්ලකත් තියෙන මේ වෙනස්කම් හඳුනා ගන්න නම් අපේ හිත කොයිතරම්නම් සූක්ෂම වෙලා තියෙන්න ඕනද? නමුත් අපි සතුව මේ හැකියාව තියෙනවා. එනිසා වන්න බුදුරජාණන් වහන්සේ කියනවා ඊළඟ අවස්ථාවේදී ඊටත් වඩා මේ හිත සූක්ෂම වෙනවා සියුම් වෙනවා. කොයිතරම් සියුම් වෙනවද කියනවා නම් මේ ළඟ තියෙන ආස්වාස දෙකක් අතර පවා ඔන්න වෙනස්කම් වැටහෙන්න ගන්නවා. ළඟ තියෙන ප්‍රස්වාස දෙකක් අතර පවා වෙනස්කම් වැටහෙන්න ගන්නවා. ඒ තරමට ඔන්න දැන් අපේ සතිය දියුණු වෙනවා. ඒ තරමට ඔන්න හිත සූක්ෂම වෙනවා. එතකොට තේරෙනවා මේ කලින් ගත වෙච්ච ආස්වාසයට සාපේක්ෂව දැන් මේ මම අත්දකින ආස්වාසයේ ටිකක් දිගයි. කලින් එක නම් අවසන් වුණා විනාඩි නෙමෙයි තප්පර 5කින් විතර වගේ. දැන් එක නම් ඊට වඩා මම අත්දකිනවා වගේ මට තේරෙනවා. ඔන්න Tamanට තේරෙනවා මේ කලින් මම අත්දකපු ආස්වාසයට සාපේක්ෂව දැන් මේ අත්දකින ආස්වාසය හරිම දීර්ඝයි. එහෙම නැත්නම් කලින් අත්දකපු ආස්වාසයට සාපේක්ෂව දැන් එක ඉක්මනටම අවසන් වුණා. ඉස්සෙල්ලා එක නම් තිබුණා තප්පර 7ක් විතර වගේ සෑහෙන වෙලාවක් තිබුණා. දැන් එක ඊට වඩා කලින් ඉක්මනටම අවසන් වුණා. ඔන්න අපිට තේරෙනවා මේ ළඟ අත්දකින ආස්වාස දෙකක් අතරත් සියුම් වෙනස්කම් තියෙනවා. ළඟ අත්දකින ප්‍රස්වාස දෙකක් අතරත් මෙන්න මේ වගේ සියුම් වෙනස්කම් තියෙනවා. හිතලා බලන්න මේ තරම් අපේ හිත සියුම් වෙන්න හැකියාව එයා සතුව තියෙනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ කියනවා දීගං වාසසන්තෝ දීගං අස්සසාමීති පජානාති. නැත්නම් රස්සං වාසසන්තෝ රස්සං අස්සසාමීති පජානාති. මේ විදිහට මේ ආස්වාස දෙකක් අතර සමහරවිට එකකට වඩා අනිත් එක දිගයි. එකකට වඩා අනිත් එක කොටයි, කෙටි. කියලා අන්න අපිට මේ දෙකක් අතර පවා සුළු වෙනස්කම් ඇති වෙනවා. එතකොට මේක පුංචි දැනගැනීමක්. දැන් මේ අපි බොහොම નિરાයාසයෙන් මේ දේ සිද්ධ වෙන්න ඇරලා කයටම හුස්ම ගන්න ඉඩ දීලා තමයි මේ කටයුත්ත කරන්නේ. නැතු අපි බලෙන් හුස්ම ගන්නවා නෙමෙයි, බලෙන් අපි දීර්ඝව හුස්ම අරගෙන ඉක්මනට කිපිට කරනවා නෙමෙයි, මේ කය විසින්ම බොහොම ස්වාභාවිකව નિરાයාසයෙන් හුස්ම ගන්නවා. අපි නිකන් පැත්තකට වෙලා හොරෙන් වගේ බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නකොට තමයි අපිට තේරෙන්නේ ආ මේ කලින් එකට සාපේක්ෂව කලින් එක නම් ටිකක් දිගයි, දැන් එක නම් කෙටි. කලින් එක නම් කෙටි, දැන් එක නම් දිගයි. කියනවා අපිට මේ අතර තියෙන යම් යම් වෙනස්කම් ඔන්න වැටහෙන්න ගන්නවා. ඊළඟට ඕක තවත් දියුණු කරනවා. දැන් අපිට මේ ආස්වාසයක මුලින් වැටහෙන්නේ ටිකක් රළු කොටසක් විතරයි. ඒ රළු කොටස තියෙන්නේ මැද හරියේ. හැබැයි මේ රළු මැද හරියට කලින් මේ ආස්වාසයක් ඉතාම සියුම්ව පටන් ගන්නවා. හරිම සූක්ෂමව නොදැනෙන මට්ටමකින් තමයි මේක පටන් ගන්න. ඔන්න අපි උත්සාහත් වෙනවා බැරිද මට මේ දැනට මට අහුවෙලා තියෙන්නේ මේ රළු මැද හරියක් විතරයි, බැරිද මට බලා ගන්න නැත්නම් තේරුම් ගන්න ප්‍රත්‍යක්ෂ කර ගන්න මේ රළු මට්ටමට කලින් කොහොමද මේ ආස්වාසය තිබුණේ, ඉතාම සියුම්ම මේක කොහොමද පටන් ගන්නෙ. අන්න අපි උත්සාහත් වෙනවා කොහොමද මේක ඉතාම සියුම්ම පටන් ගන්නෙ කියලා දැනගන්න. එහෙනම් මේ ඉතාම සියුම්ම පටන් ගන්න ආකාරය දැනගන්න අපේ දරණ උත්සාහය හරහා අපිටම ඔන්න අපිට මේක හැකි වුණා කියලා ඔන්න තේරෙනවා. ඉතාලම සියොම්ම දැන් දැනෙන නොදැනෙන ගානට ඔන්න ආස්වාසයක් සිද්ධ වෙනවා. අපි තේරුම් ගන්නවා අන්න මේ හරිය තමයි මුල පටන් ගැනීම. ඔන්න පොඩ්ඩ මේ දැනීම වර්ධනය වෙනවා. දැනීම වර්ධනය වෙලා ඔන්න මැද හරියට එනවා. එතෙන්දී හොඳටම දැනෙනවා. සෑහෙන්න තැනකට තේරෙනවා. ඊට පස්සේ දන්නේම නැතුව ඔන්න ටික ආයෙත් අඩු වේගනේ යනවා. ගිහිල්ලා දන්නේම නැතුව ඔන්න ඒක අවසන් වෙනවා. ආයෙත් බොහොම සූක්ෂම වෙලා තමයි අවසන් වෙන්නේ. අන්න අපි අර මුල බලා ගන්න ඕනේ කියලා දරන උත්සාහය හරහා අපිට පුළුවන් වෙනවා අගත් බලා ගන්න. මොකද මුලයි අගයි ටිකක් සමානව තමයි සිද්ධ වෙන්නේ. මුලදී ඊටාම සියුම්ම දැනීමක් පටන් අරගෙන තමයි වර්ධනය වෙන්නේ. අගදී තිබිච්ච දැනීම අඩු වෙලා තමයි නැති වෙලා යන්නේ. ඒතකොට මේ දෙක අතර අමුතු සම්බන්ධයක් තියෙනවා. අන්න කෙනෙකුට පුළුවන් බොහොම උනන්දුවෙන් හිත එකඟ කරගෙන බොහොම පරිස්සමෙන් මේ දිහා බලාගෙන ඉන්නකොට කෙනෙකුට වටහා ගන්න පුළුවන් ඔනේ තාම සියුම්ම හුස්ම රැල්ලක් පටන් ගන්නවා, ආශ්වාසයක් පටන් ගන්නවා, ටික ටික ඒ දැනීම වර්ධනය වෙනවා, ඊට පස්සේ ඔන්න ක්‍රමානුකූලව අඩු වෙලා යනවා, ඔන්න නොපෙනී යනවා, නොදැනී යනවා. අපි හිතමු අපි අතපය හොල්ලන්නේ නැතුව හිතේ හිත කලබල කරගන්නේ නැතුව දැන් මෙනෙහි කිරීමත් අයින් කළා, හොඳට මුළු ලෝකෙම අමතක කළා. අපිට පුළුවන් වුණොත් දැන් මේ ආස්වාසයක් මේ සම්පූර්ණයෙන්ම දැක ගන්න. මුල කොටසත් හොඳට දැක ගන්න, මැද කොටසත් හොඳට දැක ගන්න, අග කොටසත් හොඳට දැක ගන්න. ඊළඟට සමහරවිට අපිට දැක ගන්න පුළුවන් වෙයි එක පාර්ටම ප්‍රස්වාසය පටන් ගන්නෙ නැහැ. මේ ආස්වාසයත් ප්‍රස්වාසයත් අතර පුංචි හිඩසක් තියෙනවා. මේ පුංචි හිඩසකට පස්සේ තමයි ඔන්න ප්‍රස්වාසය ඊටාම සියුම පටන් ගන්නෙ. ඔන්න යාගේ තියෙන සියුම් ආරම්භයක්. ඊටාම සූක්ෂම මේ ප්‍රස්වාසය පටන් ගන්නවා. ඔන්න ඒ දැනීම ටික වර්ධනය වෙනවා. හොඳ මැද හරියේදී හොඳට අපිට දැනෙනවා. නැට ආයෙත් ඒ දැනීම අඩුවේගෙන කියලා නැති වෙලා යනවා. ඊට පස්සේ අපි හිතමු අපි ඒත් කලබල නොවි බොහොම සූක්ෂම මේදියා ඇහැප්පිට ඇහැප්පියාගෙන බලාගෙන හිටියොත් අපිට අල්ලගන්න පුළුවන් වෙයි ඔන්න ඊළඟ ආස්වාසයත් එකපාරටම පටන් ගන්න නැහැ. ප්‍රාශ්වාසය අවසන් වුණාට පස්සේ නැත්තම් හුස්ම හෙළීම අවසන් වුණාට පස්සේ පුංචි විරාමයකට නැත්නම් පුංචි හිඩසකට පස්සේ තමයි ඔන්න ඊළඟ ආස්වාසය පටන් ගන්න. එතකොට යම්සි කෙනෙක් මේ විදිහට හිතන්න අතීතය සම්පූර්ණයෙන්ම අමතක කළා. අනාගතයට හිත යවා ගන්නෙත් නැතුව, අතපය සොලවන්නෙත් නැතුව, බොහෝම ඉවසීමෙන්, බොහෝම ඌමනාවෙන්, හිතේ නියම මට්ටමකින් වීරිය පවත්වමින් මේ කටයුත්ත බොහොම සීරුවෙන් කරනවා නම් අන්න යාට මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියේ සම්පූර්ණ චක්‍රයම අල්ලගන්න පුළුවන්. එතන ඇත්තරම අපිට සෑහෙන්න හික්මෙන්න සිද්ධ වෙනවා. එකක් තමයි අපි අතපය හොල්ලන්න ගියොත් මේ දේ කරන්න බෑ. හික්මන්ට අපේ ඉරියව මාරු කරන්න ගියොත් මේ දේ කරන්න බෑ. ඊළඟට අපේ හිත විසිරෙන්න ගත්තොත් මේ දේ කරන්න බෑ. මොනමනා හරි අතීත අනාගත අරමුණු වලට ගියොත් මේ දේ කරන්න බෑ. ඉතින් අපි සෑහෙන්න එතකොට මෙතන පුහුණුවක් ලබන්න වෙනවා මෙන්න මේ මට්ටමට හිත ගන්න. හිතන්න කවදා හරි අපි මේ මට්ටමට ආවොත් අන්න බුදුරජාණන් වහන්සේ කියනවා සබ්බකාය පටිසංවේදී අස්සසිසාමීති සික්කති. අන්න මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියේ මුළුල්ලම දැකගනිමින් සම්පූර්ණ ක්‍රියාවලියම දැකගනිමින් ඔන්න අපි ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය නිරීක්ෂණය කරනවා. දැන් මේකේ හරි ලස්සන දෙයක් වෙනවා. අපිට පුළුවන් වුණොත් මේ தත්වට එන්න ඔන්න හිත එයා විසින්ම මේ හුස්ම රැල්ල තුල ඉන්න පටන් ගන්න. දැන් අපි මෙතෙක් කලේ හරිම ආයාසයෙන් එයා පිට යනවා අපි ගෙනල්ලා තියෙනවා. ආයෙත් එයා පිට යනවා ආයෙත් අපි ගෙනල්ලා තියෙනවා. ආයෙත් එයා පිට යනවා ආයෙත් ගෙනල්ලා තියෙනවා. හරි යුද්ධයක් තියෙන්නේ. නමුත් මේ කාලයක් කරලා දැන් ඔය අපි විස්තර කරපු අවස්ථාවට මේ මුළුල්ලම දැක ගන්නා වූ අවස්ථාවට පැමිණියොත් ඔන්න ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය තුළම හිත විසින්ම ඉන්න පටන් ගන්නවා. දැන් එයා එළියේ යන්නේ නැහැ. එළියේ ගියත් අපි පොඩ්ඩක් එයා දිහා බලනවත් එක්කම වගේ ආපස්සට එනවා. එතකොට නිකන් හරි අමුතු මේ හැඟීමක් තියෙන්නේ. දැන් හරියට නිකන් හිත හොඳට හික්මිලා හිතටම තේරිලා දැන් මේ එළියේ යනවට වඩා එළියේ ගිහිල්ලා මේ নানা ප්‍රකාර අරමුණු වල රැඳෙනවට වඩා අතීතයට ගිහිල්ලා පසුතැවි තැවි ඉන්නවට වඩා අනාගත අපේක්ෂාවන් හරහා ගිහිල්ලා හිතේ කම්පනයක් නැත්නම් අවිනිශ්චිත භාවයක් ඇති කරගන්නවට වඩා මේ ඊටාම සරල ඊටාම ශාන්ත මෙන්න මේ අරමුණ තුල ඉඳීම හරිම සුවදායකයි හරිම ශාන්තයි හිතට නැහැ කිසි වෙහෙසක් හිතේ නැහැ කිසිම ඝර්ෂණයක් හිතේ නැහැ කිසිම කරදරයක් හිතේ නැහැ කිසිම ආකූල ව්‍යාකූල බවක් ඒ වෙනුවට තියෙන බොහෝම ශාන්ත බවක් ඒ වෙනුවට තියෙන බොහෝම නිර්මල බවක් හැබැයි අවාසනාවකට මුලින්ම ඔය හරියට එනකොට අපිට නිින්ද යනවා ඉතින් ඔන්න එතනත් ඊළඟට අපි අහුවෙන තැනක් මොකද ඒ තරමට මේ ස්වභාවය හරීම ශාන්තයි ඒ තරමට මේ ස්වභාවය හරීම සුවදායකයි ඉතින් අපි හිතනවා මේ මාව නිදි කරන්න තමයි ආවේ කියලා ඔන්න අපි නිදි දෙව්දුව වැළඳ ගන්නවා ඉතින් අපිට පුළුවන් වුණොත් නිදි දෙව්දුව වැළඳගන්නේ නැතුව මෙතන ඉන්න ඔන්න තවත් එහාට යන්න පුළුවන් ඔන්න ඊට පස්සේ තමයි මේ හුස්ම රැල්ල තව තව සංසිඳෙන්න පටන් ගන්නවා තව තව සූක්ෂම වෙන්න පටන් ගන්නවා දැන් ඉතින් අපි ඒත් අතපය හොල්ලන්න ගියොත් ආයෙත් මුලට යටෙනවා හරියට නිකන් ලිස්සන ගහේ යනවා වගේ වැඩක් මෙතන තියෙන්නේ ඔයගොල්ලෝ සමාලලාට දැකලා ඇති මේ අවුරුදු උත්සවවල තියෙන ලිස්සන ගහ පොඩ්ඩක් දුර නැග්ගට පස්සේ ආයි ඩෝන් ගාලොන්න බිමට වැටෙනවා ඔන්න ආයෙත් උඩට යනවා පොඩ්ඩක් ආයි ග්‍රීස් ටික පිහිදගෙන ආයෙත් උඩට යනවා ඔන්න ආයෙත් ලිස්සලා වැටෙනවා බිමට ඔන්න ඒ වගේ තමයි මේ භාවනාවෙත් මුල් කාලේ ටිකක් දියුණු කරනවා ආයෙත් බින්දුවට වැටෙනවා ආයෙත් ටිකක් දියුණු කරනවා ආයෙත් බින්දුවට වැටෙනවා ආයෙත් ටිකක් දියුණු කරනවා ආයෙත් බින්දුවට වැටෙනවා කොහොම කල්ලා තමයි යම් දවසක ටික හරියන්නේ කොහොමද මේ හොඳට මුළු ලෝකෙම අමතක කරලා අතීතෙරත් යන්න නැතුව අනාගතෙරත් යන්න නැතුව කොහොමද මේ හිත මේ ඉතාසියුම් හුස්ම රැල්ලක් තුල එකඟ කරන්නේ ඉතාසියුම් හුස්ම රැල්ලක් තුල දමණය කළා තැම්පත් කළා හරියට නිකන් කුළුමී හරකෙත් තැම්පත් කළා දමණය කළා අපිට ඕන වැඩේ ගන්නවා වගේ කැලෑවෙන් අරන් ආපු අස්සේක්ව දමණය කළා අපිට ඕන වැඩේ ගන්නවා වගේ යාගේ පිට උඩ ඉඳගෙන අපි දුවන්න යාගේ හරහා අපිට ඕන තැනට යනවා වගේ දැන් ඔන්න අපේ හිතත් දමණය වෙලා දැන් මේ ඊටාම සූක්ෂම ආනාපාන සතිය තුළ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය තුළ එයා විසින්ම ඔන්න ඉන්න පටන් ගන්නවා ඉන්න පටන් ගන්න ඔන්න අපි තවදුරටත් මේක හික්මවන්න තවදුරටත් ඔන්න හුස්ම රැල්ල සංසිඳෙනවා සූක්ෂම වෙනවා සියුම් වෙනවා එතෙන්දෙත් අපි හිත නින්දට වට ගන්නේ නැතුව අතපය හොලවන්නේ නැතුව හයියෙන් හුස්ම ගන්න යන්නේ නැතුව දැන් මෙන්න මේ සූක්ෂම හුස්ම රැල්ල තුලත් සතිමත් වෙනවා සතිමත් වෙන්න දැන් හරියට නිකන් හුස්ම ගන්නේ නැහැ වගේ ඉතාලම සියුම් වෙන්න පටන් ගන්නවා. දැන් හරියට තේරෙන්නේ කය නිකන් තියෙනවා හරියට හුස්ම ගන්නෙත් නැහැ වගේ. ඒ තරමටම ශාන්ත වෙලා, ඒ තරමටම සංසිඳිලා. දැන් ආස්වාසයක් ප්‍රස්වාසයක් අතර වෙනසක් හඳුනා ගන්න බැරි තරම්ම සියුම් වෙලා. ඉතින් අපි සමහරවිට මේ වෙලාවේදී මම හුස්ම ගන්නවද මට ඔක්සිජන් මදි වේද දන්නේ නැහැ ඕවා ගැන හිතන්න ගියොත් ඔන්න ආයෙත් මුලට ලිස්සලා වැටෙනවා. හරියට නිකන් අර උඩට ගිහිල්ලා කොඩිය ගන්න නැතුව බිමට වැටෙනවා වගේ තමයි. දැන් ආයෙත් ඔන්න ආයි මුලට වැටෙනවා. මොකද අපි කලබල වුණා. මොකද හරිම හික්මීමක් තියෙන්න ඕනේ. අපේ හිත කලබල වුණොත් නැත්තම් සැක සංකාමන හරි මතු වුණොත් කරන්න තියෙන වැඩක් මතක් වුණොත් මේ මොනවා හරි වුණොත් ආයෙත් බින්දුවට වැටෙනවා. ඉතින් ආයෙත් ඔන්න උත්සාහත් වෙලා තමයි ඊළඟ පියවරට කොහොම හරි ආයෙත් ගන්නේ. ඒ නිසා මේ හරියේදී හරිම ඉවසීමෙන් තමයි යන්න වෙන්නේ. මොකද ඉවසීම නැත්තම් මේ දේ කරගන්න හරි අමාරුයි. ඒ නිසා කාලයක් ගත වෙනවා. මතක් කර ගන්න අර අඹ පැලේ. අඹ පැලෙන් ඵලයක් ගන්න නම් මල් හට ගන්න නම් කාලයක් යනවා. අපේ කැමැත්ත තිබුණ පමණින් අපිට ඉක්මනට අඹ කන්න ඕමනාව තිබුණ ඵලියට මේ අඹ ගහ අඹ ඵල දෙන්නේ නැහැ. ඒක අඹ ඵල දෙන්න නම් කාලයක් යනවා. අඹ ගෙඩි එන්න කාලයක් යනවා. ඉතින් අපිට තියෙන්නේ ඒ අඹ ගෙඩි එනකන් මේ අඹ පැලේ ආරක්ෂා කරගන්න. දිනපතාම අපි ගිහිල්ලා පොඩ්ඩක් බලනවා. ගහ වටේ ගිහිල්ලා බලනවා මේ මොකක්වත් අනතුරක් වෙලා තියෙනවද? සත්තු ඇවිල්ලා කොළ කාලා තියෙනවද? දලඹුව ඉන්නවද? කුරුමිනියෝ ඉන්නවද? වෙන වෙන සත්තු ඉන්නවද? මොකක් හරි ලෙඩක් රෝගයක් මේ ගහට වැළඳිලාද කියලා අපි පොඩ්ඩක් පරීක්ෂා කරලා බලනවා. වල් පැල ටික උදුල්ලා දානවා. ඌමනාලම් පොහොර ටිකකුත් දානවා. වතුර ටිකකුත් දානවා. අන්න අපි මේ අඹ පැලේ ආරක්ෂා කරගන්නවා. අන්න ඒ වගේ තමයි අපේ මේ හිතත් වර්ධනය වෙනකොට අපිට තියෙන්නේ දිනපතා භාවනාවේ යෙදීම පමණයි. ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙන්න ඕනේ නැහැ ඕන්ට වඩා මට දැන් පළ හම්බේ කිය කිය අපිට තියෙන දිනපතාම මේ දවසේ අපි වෙන් කරගත්ත කාල පරිච්ඡේදෙදි දිනපතා මේ වැඩේ කරන්න. දිනපතාම ඔන්න අපි බොහොම උත්සාහයෙන් උනන්දුයෙන් ධෛර්යයෙන් අඛණ්ඩව මේ වැඩේ කරනවා නම් අන්න අපි අර කියපෝ සියුම් සූක්ෂම මට්ටම් වලට හිත ක්‍රමානුකූලව එන්න පටන් ගන්නවා. ඉතින් මේ தත්වයට යම්ස කෙනෙක්ගේ හිතපත් උනා නම් අපි කියනවා අන්‍යාගේ හිත උපචාර සමාධි මට්ටමකට වගේ වැඩිලා කියලා. ඉතින් මේ වගේ මට්ටමක් සාමාන්‍යයෙන් කෙනෙකුට ඇති කරගන්න පුළුවන් නම් ඒ වගේමයි ඒ தත්වය තුළ හිත යම් වෙලාවක් පවත්වන්න පුළුවන් නම් ඒ කියන්නේ විනාඩි 10ක් 15ක් මේ தත්වේම හිත කලබල කරගන්න නැතුව පවත්වන්න පුළුවන්. අන්න හිතේ එකඟතාවයක් ඇති වුණා නැත්නම් හිතේ සමාධිමත් බවක් ඇති වුණා කියලා අන්න කෙනෙකුට සතුට වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ වගේ හිතේ සමාධිමත් බවක් ඇති කර ගැනීම සමාහලාවට අපි මේ භාවනාවම කියලා සමාහලාවට අපි වැරදි වැටහීමක් තියෙන්න පුළුවන්. භාවනාවේ එක ප්‍රදේශයක් පමණයි මේ සමාධිමත් භාවය කියන්නේ. සමාධිමත් බවක් ඇති කර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. හැබැයි මේ භාවනාවේ එක ප්‍රදේශයක් පමණයි. භාවනාව කියලා කිව්වම ඊටත් වඩා සෑහෙන්න පුළුල් අර්ථයක් තියෙනවා. මොකද ඊට පස්සේ තමයි අපිට මේ හදාගත් එකඟතාවය පාවිච්චි කරන්න තියෙන්නේ ප්‍රඥාව දිනු කරගන්න. දැන් අපිට හිතෙන්න පුළුවන් මේ ප්‍රඥාව දිනු කරගන්නවා කියලා ඉතින් කල්පනා කරනවා. එතකොට ඉතින් මම දැන් පොත්පත් බලනවා ඊළඟට වෙනත් වෙනත් ක්‍රම හරහා මම ප්‍රඥාව දිනු කරගන්නවා. එතකොට මේ ප්‍රඥාවයි දැන් මේ කතා කරන ප්‍රඥාව අතර වෙනසක් තියෙනවද? ඇත්ත වශයෙන්ම වෙනසක් තියෙනවා. අපි හුඟක් වෙලාවට එළියේ පොත්පත් බලලා නැත්තම් මොනවා මොන හරි අහලා ලබාගන්නේ ඇත්තටම අපි ඒකට කියනවා දැනුමක් කියලා. අවබෝධයක් නැත්නම් අවබෝධය කියනට වඩා බුද්ධිය තමයි ඒ හරහා දියුණු වෙන්නේ. මොකද අපි ඒවා ඔක්කොම එළියෙන් ගන්නෙ. එළියෙන් ලබා ගන්නා වූ තොරතුරු අපේ ඇතුළත මතකයක් වශයෙන් තැම්පත් වෙලා සමහරවිට ඒක හරහා අපි තර්කානුකූලව යමක් හිත මෙහෙට හිතලා තර්කයට අනුව ගලපලා තමයි අපි ඒ තුලින් එක්තරා අන්දමක දැනුමක් එක්තරා අන්දමක බුද්ධිමත් භාවයක් ඇති කරගන්නවා. ඒක එක්තරා මට්ටමකින් චින්තාමය ප්‍රඥාවක් සුතමේ ප්‍රඥාවක්. ඒ කියන්නේ ඇහිීම හරහා දැකීම හරහා එහෙමත් නැත්නම් කියවීම හරහා මේ වගේ මේ බාහිරින් ආපු දැනුමක් තමයි මෙතන තියෙන්නේ. නමුත් මේ ප්‍රඥාව කියන එක ඊට වඩා හාත්පසින්ම වෙනස්. හිතලා බලන්න අපි මේ එළියෙන් ගන්න දැනුම සෑහෙන්න අපේ සිතුවිලි මත ක්‍රියාත්මක වෙනවා. අපි දෙයක් කරන්න නම් සෑහෙන්න හිතන්න ඕනේ. හිතේ සෑහෙන සිතුවිලි සමුදායක් සිතුවිලි කන්දරාවක් පහළ වෙලා එහෙට මෙහෙට කල්පනා කරලා එහෙට මෙහෙට කල්පනා කරලා තමයි මේ තීරණය ගන්නෙ. ඒ තරමට මේ හිතේ ලොකු සිතුවිලි මට්ටම් වලින් සහභාගීත්වයක් තියෙනවා. වැරදිලාවත් අපේ හිතේ තිබුණොත් යම්සි අවස්ථාවකදී හොඳටම අපි කේන්ති ගිහිල්ලා නම් ඒක අපි ගන්න තීරණේ සම්පූර්ණයෙන්ම සමාහලාවට වැරදි තීරණයක් වෙන්න පුළුවන්. සමාහලාවට අපේ හිත සම්පූර්ණයෙන් විසිරලා නම් තිබුණේ එතකොට අපි ගන්න තීරණේ වැරදි තීරණයක් වෙන්න පුළුවන්. ඒ වගේමයි අපි එකිනෙකාගේ හිතේ විවිධාකාර ruci අරුචිකම් තියෙනවා. හිතලා බලන්න අපේ කාට හරි එකම ආහාරයක් දුන්නොත් එහෙම හිතන්න අපි ඉස්සරහම මොනවා හරි ආහාරයක් තියෙනවා. එක්කෙනෙක් මේ ආහාරයට කැමති. තවත් එක්කෙනෙක් ඒ ආහාරයට අකමැති. දැන් ඕගොල්ලෝ දන්නවා සමහරවිට ඕගොල්ලන් ගෙදර අම්මලා තාත්තලා මොකක් හරි ඔන්න ව්‍යංජනයක් සකස් කරලා තියෙනවා. එක්කෝ තමන් ඒ ආහාරයට කැමති. නමුත් සමහරවිට තමන් ඒ ආහාරය කැමති නැහැ. ඒත් පවුලේ වෙනත් එක්කෙනෙක් අපි තුමෝ ඕගලන්ගේ අයියා මල්ලි අක්කා නංගි ඒ ආහාරයට ඉතාම කැමති. හැබැයි ඕගොල්ලෝ කැමති නැහැ. එතකොට මේ එකම ආහාරය. එතකොට ඒ අනුව අපිට තේරෙනවා මේ ප්‍රශ්නේ තියෙන්නේ ආහාරයේ නෙමෙයි. ප්‍රශ්නේ තියෙන්නේ අපේ හිත ඇතුලේ. එකම ආහාරයට ඇයි මේ දෙන්නේ දෙවිදිහක ආකල්පයක් දක්වන්නේ? අපි තුමෝ එකම ආහාරයක් දුන්නාම අපි ඒකට අකමැති නම් ඔන්න අපිට ඔන්න කේන්ති යනවා නොරුස්නා ගතියක් පහළ වෙනවා. ඇයි අම්මා මේක හදා හැදුවේ කියලා නිකන් අම්මටත් දොස් කියනවා. ඉතින් ඔන්න අපේ හිතේ ලොකු කරදර ගොඩයි. අපි හිතමු ඒකට අපි හුඟක් කැමතියි කියලා. එහෙනම් ඉතින් ඔන්න අපි ඒක බදා ගන්නවා. අනිත් අයියට මල්ලීට අක්කට දෙන්න යන්නෙත් නෑ. අපිම ඒක කන්න හදනවා. ඔන්න ඉතින් ලොකු කරදර ගොඩයි අනිත් පැත්තේ. ඉතින් ඒ නිසා අපේ හිතේ තියෙන මේ ruci අරුචිකම් මත ඔන්න මේ අපි අර ආහාරයට දක්වන ප්‍රතිචාරය සෑහෙන වෙනස් වෙනවා. ඒ වගේමයි අපි මොකක් හරි ප්‍රශ්නයක් මතුවුනහම අපි ඉක්මනට මේ සඳහා ප්‍රතික්‍රියා දක්වනවා. මොකක් හරි අපිටම අපිට ප්‍රශ්නයක් ආවා යම්සේ කෙනෙක් අපිටම අපි දෙහා රවල බැලුවා නැත්නම් අපිට ඇනුම් පදයක් කිව්වා නැත්නම් අපිට වචනයක් වැරදියට කිව්වා කිව්ව ගමන් අපි මොකද කරන්නේ හෙවිල්ල බැලිලන්නේ නැහැ එක පාටම ප්‍රතික්‍රියාව දක්වනවා ඔන්න අපිත් තව වචන දෙකක් කියනවා නැත්නම් අපිත් ඔන්න ගහගන්න යනවා බැනගන්න යනවා ඉතින් කරදර ගොඩයි අවුල් ගොඩයි මොකද අපේ හිතට කිසිම නැහැ විවේකයක් එහෙම නැත්නම් හිතේ නැහැ කිසි පැහැදිලි බවක් අපේ හිත නිකන් අවුල් වෙලා සිද්ධි බහුල වෙලා සඤ්ඤා පිරිලා අන්න නොසන්සුන් මනසකින් තමයි මේ හිත ඉක්මනටම ප්‍රතිචාර දක්වන්නේ ඉක්මනටම ප්‍රතික්‍රියා දක්වන්නේ. ඉතින් මේ හරහා අපි නොදැනුවත්වම ලොකු කරදරවල පැටලෙනවා. නමුත් හිතන්න යම්සේ කෙනෙක් මේ දියුණු කරන සතිමත් භාවය වර්ධනය කරගෙන තිබුණා නම් හිතේ එකඟතාවයක් හදාගෙන තිබුණා නම් දැන් අර වගේ ප්‍රශ්නයක් මතුවනහම අපි තුල යම්සේ හැකියාවක් ජනනය වෙනවා අපි තුල යම්සේ හැකියාවක් වර්ධනය වෙනවා එක පාර්ටම් ප්‍රතික්‍රියා දක්වන්නේ නැතුව ආවේගශීලීව කටයුතු කරන්නේ නැතුව පොඩ්ඩක් මේ සිද්ධියෙන් ආපස්සට ඇවිල්ලා සිද්ධියෙන් බැහැර වෙලා ඇත්ත වශයෙන්ම මොකද්ද මෙතන සිද්ධ වෙන්නේ කියලා අන්න අපේ ruci aruci කම් වලින් බැහැර වෙලා මේ සිද්ධිය දිහා පොඩ්ඩක් මධ්‍යස්තව බලන්න. ඔන්න මේක ඇත්තටම අපේ ජීවිතවලට ඉතාම අත්‍යවශ්‍ය හැකියාවක් දිනු කරගත යුතු ಗುಣධර්මයක්. මොකද හුඟක් වෙලාවට අපි අපේ ruci aruci කම් මත තමයි ගන්න తీරන. නමුත් අපිට පුළුවන් වුණොත් බොහොම පැහැදිලි මනසකින්, සංසුන් මනසකින්, එකඟ වෙච්ච මනසකින්, නොසන්සුන් නොවි බොහොම සංසුන් වෙච්ච මනසකින් මේ සිදුවෙන සිදුවීමක් දිහා බලන්න ඒ මනස කියන දෙයි නැත්නම් ඒ මනසට වැටහෙන පිළිතුරේ අර නොසන්සුන් ruci arucikam වලින් මැඩ පැවැත්තුණු මනසකින් ගන්න පිළිතුරේ අතර ලොකු වෙනසක් තියෙනවා. ඒ නිසා අපි අපේ හිතේ මේ හැකියාවන් දියුණු කරන්න සතිමත් භාවයේ දියුණු කරන්න හිතේ ඒකාග්‍රතාවයේ දියුණු කරන්න අපේ ප්‍රායෝගික ජීවිතයේ යම් යම් වෙනස්කම් අපිට අත්දැක ගන්න පුළුවන් වෙනවා. අර අපි දෙයක් දිහා දැකලා ආවේගශීලීව ප්‍රතික්‍රියා දක්වනවා වෙනුවට ෂණිකව ප්‍රතික්‍රියා දක්වනවා වෙනුවට අපි එතෙන්දී බොහොම මධ්‍යස්තව සුහදව ඒ වගේම ප්‍රඥාව පාවිච්චි කරලා නුවණ පාවිච්චි කරලා ඔන්න තීරණ ගන්නා වූ ස්වභාවයක් අපි තුල මත වෙනවා. ඒතකොට මෙන්න මේ ප්‍රඥාව ඇත්තරම අපි දියුණු කරගත යුතු දෙයක්. ඒ ප්‍රඥාවට අර සතිමත් භාවය හිතේ එකඟතාවය දේවල් කෙරෙහි මේ එකඟතාවය පාවිච්චි කළා නැවත නැවත ඒවා බැලීම හරහා ඇතුලේ ගොඩනැගෙන ප්‍රඥාව මේ වගේ සාධක රාශියක් බලපානවා. මේ කාරණාව ඇත්තටම අපිට පොතකින් ගන්න බෑ. මේ ප්‍රඥාව අපිට නිකන් කියවලා ගන්න බෑ. මේ ප්‍රඥාව අපිට නිකන් තර්ක කළම ගන්න බෑ. මේ ප්‍රඥාව ගන්න නම් ඒ නිසා අපිට සෑහෙන්න හිතේ එකඟතාවයක් වර්ධනය කළා ඒ එකඟතාවය පාවිච්චි කරන්න සිද්ධ වෙනවා අපේ මේ කය තුල මොකද්ද සිද්ධ වෙන්නේ මේ කය කියලා කියන්නේ මොකද්ද මම කියන්නේ මොකද්ද මගේ කියලා කියන්නේ මොනවද නැත්නම් මේ හිත වැඩ කරන්නේ කොහොමද ඔන්න ටිකක් අන්න ගැඹුරු පැත්තකට අපේ මේ අවධානය යොමු කරන්න සිද්ධ වෙනවා ඉතින් ඒ වගේ පැත්තක් වර්ධනය කරගන්න ඉතින් ටිකක් අපි අවධානයෙන් නැත්නම් ඉවසීමෙන් කරන්න අවශ්‍යයි මොකද මේ දේවල් එකපාරට කරගන්න අමාරුයි ඒ නිසා කාලාන්තරයක් ගත වෙන වැඩක් හැබැයි අනිවාර්යෙන්ම අපිට මේ manussකමක් ලැබිලා තියෙන්නේ ඔන්නේ වැඩේ කරගන්න අපි ගාව ශක්තියක් තියෙන නිසායි. මොකද මේ කාරණාව අපි වෙනුවෙන් අපේ අම්මට තාත්තට කරන්න බෑ. අපි වෙනුවෙන් අපේ ගුරුවරුන්ට මේ කටයුත්ත කරන්න බෑ. අපි වෙනුවෙන් මේ කටයුත්ත වෙනත් අපි යටතේ ඉන්න වෙනත් කිසිම කෙනෙකුට මේක කරලා දෙන්න බෑ. හිතන්න ඕගොල්ලන්ගේ වත්ත පිටිය හොඳටම මේ තනකොළ වැවිලා නම් කැලේ වැවිලා නම් අපි ගාව සල්ලි එහෙම තියෙනවා නම් අපිට පුළුවන් ඔය කුලී වැඩ කරන මිනිස්සෙකුට කීයක් හරි දීලා වත්ත උදුළු ගන්න කියලා කියන්න පුළුවන්. එතකොට අපි අපේ වැඩක් කරගන්නවා. එයා ඇවිල්ලා වත්ත උදුළු ගාලා ඔන්න පිරිසුදු කරලා යනවා. හිතන්න ඕගලන්ගේ හිත හොඳටම අපිරිසුදු වෙලා, හිත නොසන්සුන් වෙලා, හිත එක තැනක ඉන්නේ නැහැ. හරියටම හිත පීඩාකාරී. දැන් අපි කිව්වොත් අපේ අම්මට අපේ තාත්තට මේ හිත පිරිසුදු කරලා දෙන්න, මගේ හිත එකඟ කරලා දෙන්න, සමාධිමත් කරලා දෙන්න කියලා කිව්වට අපේ අම්මට තාත්තට ඒ වැඩේ කරලා දෙන්න බෑ. අපේ ගුරුවරුන්ට ඒ වැඩේ කරලා දෙන්න බෑ. අපේ හිතවතෙකුට යාළුවෙකුට ඒ වැඩේ කරලා දෙන්න බෑ. එහෙනම් ඒ වැඩේ කරගන්න පුළුවන් අපිටම පමණයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ කටයුත්ත සඳහා මේ කටයුත්ත කරන්නේ කොහොමද කියලා පාර පෙන්නන මාර්ගෝපදේශකෙක් පමණයි කියලා. එහෙනම් බුදුරජාණන් වහන්සේටත් බෑ අපේ හිත පිරිසුදු කරන්න. හැබැයි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ හිත පිරිසුදු කරගෙන ඒ පිරිසුදු කළේ කොහොමද කියන පාර අන්න බුදුහාඳුර පෙන්ලා දීලා තියෙනවා. එහෙනම් අපිට තියෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු පාර පොඩ්ඩක් මුලින් විශ්වාසයක් ඇති කරගෙන, ශ්‍රද්ධාවක් ඇති කරගෙන, තාමනම් මට මේක තේරෙන්නේ නැහැ, තාමනම් මේක කොහොම වෙනවද කියලා මට තේරෙන්නේ නැහැ, හැබැයි බුදුහාමුදුරුවෝ කියන නිසා, නැත්නම් අපේ කල්යාණ මිත්‍රයෝ කියන නිසා, ධහමේ සඳහන් වෙන නිසා, උන අපිත් පොඩ්ඩක් උත්සාහ කරලා බලනෝ, පොඩ්ඩක් මේ පාරේ ගිහිල්ලා බලනෝ, අපිත් උත්සාහයක් දරනෝ, උත්සාහය දරනකොට හිතන්න ටික 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 මේ වැඩේ පුහුණු කරන්න පුහුණු කරන්න, අර මං කලින් කිව්ව පොඩි පොඩි සංදිස්ථාන අපිට හමු වෙනවා නම්, අපිටම මේක ප්‍රත්‍යක්ෂ කරගන්න හම් වෙනවා නම්, අස්පනා අපිටම තේරෙනවා නම් මේ කියපු කතාව ඇත්ත කියලා, අන්න අපිට විශ්වාසයෙන් මේ ගමන යන්න පුළුවන්. හිතන්න අපිට නොදන්න තැනකට යන්න තියෙනවා. අපිටම කොහේ හරි නගරයකට අපි ගිහිල්ලා නැහැ. නැත්තම් කොහේ හරි රටකට අපි ගිහිල්ලා නැහැ. හැබැයි අපිට ලැබෙනවා කොහෙන් හරි සිතියමක්. දැන් අපි ගාව තියෙන සිතියම පමණයි. ඉතින් අපි හිතමු මේ සිතියම සත්‍ය සිතියමක්, බොරු සිතියමක් නෙමෙයි. මේක ඇත්ත වශයෙන් මේකේ තියෙන කරුණු ඇත්තයි කියලා අපි පිළිගන්න සිද්ධ වෙනවානේ මුලින්ම. සිතියමත් අපි විශ්වාස කරන්නේ නැත්තම් ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. නමුත් අපි සිතියම විශ්වාස කරනවා. මේ සිතියමේ තියෙන ඇත්ත තමයි. මේ සිතියම වෙනත් මීට කලින් ඒ ප්‍රදේශයට ගිය අය ඒ තොරතුරු වාර්තා කළා තමයි මේ සිතියමේ ඇතුළත් කළා, මේ සිතියම ඇඳලා තියෙන්නේ කියලා අන්න අපි පිළිගන්නවා මේ සිතියමේ තියෙන ඇත්ත කියලා. දැන් අපි මේ සිතියමත් භාවිතා කරමින් දැන් අපිම මේ ගමන යනවා. දැන් අපිම මේ ගමන යනකොට තාම අපි කෙළවරට ගිහිල්ලා නැහැ. අපිටම මේ පිට රටට යන්න නම් තියෙනවා නම් තාම මේ රටට ගිහිල්ලා නැහැ. නැත්නම් දුර බැහැර මේ තැනකට යන්න තියෙනවා නම් ප්‍රදේශයකට යන්න තියෙනවා නම් තාම අපි එතන ගිහිල්ලා නැහැ. හැබැයි සිතියමේ තියෙනවා යම් යම් කරුණු. ඒ කරුණුත් එක්ක මම දැන් ඉන්න තැන මට සංසඳ ගන්න පුළුවන්. අපි කොළඹට යනවා නම් කොළඹට කලින් හම්බෙන මේ යම් යම් සිතියමේ මාර්ග සලකුණු තියෙනවා. ඒ මාර්ග සලකුණු ඔන්න මේ ඉන්නේ ඔන්න පූගොඩ කියලා මතක් වෙනවා. මේ පූගොඩ කියලා ඔන්න මේක සඳහන් වෙලා තියෙනවා. මේක මේ ලක්ෂණ තියෙනවා කියලා ඔන්න සිතියමේ තියෙනවා. එතකොට ඔන්න අපිට තේරුම් ගන්න පුළුවන් ආ මේ සිතියම හරි. ඒකේ දීලා තියෙන විස්තර හරි. ඔන්න අපිට පුංචි විශ්වාසයක් ඇති වෙනවා. ඒකේ තියෙන දේ කාරණාව ඇත්ත තමයි. අපි තවත් ටිකක් දුර අපිම යනවා. අපිම දැන් තරණය කරනවා. ගියාට පස්සේ ඔන්න තවත් තොරතුරු ටිකක් අපිට හම් වෙනවා. එතකොට තේරෙනවා ආ තවදුරටත් මම දැන් කොළඹට ළඟා වෙලා තියෙන්නේ. තවදුරටත් මම කිට්ටු කළා තියෙන්නේ මගේ සංදිස්ථානයට. අන්න තවත් විශ්වාසය තහවුරු වෙනවා. ඉතින් ඔන්න ඔය වගේ ගමනක් තමයි අපිට තියෙන්නේ. එතකොට මේ මාර්ගයේ එතකොට අපිම යන්න සිද්ධ වෙනවා. ඒ නිසා ටිකක් අපිට පුළුවන් නම් මේ කටයුත්ත සඳහා කාලයක් වෙන් කරගන්න. මොකද මේ ගමන යන්න අපි දිහා බලන්න වෙනවා. දැන් හුඟක් වෙලාවට අපි දේවල් කරන්නේ අනුන් දිහා බලලා. හැබැයි මේ ගමනේදී අපි දිහා බලලා යන ගමනක් තියෙනවා. ඒ නිසායි අපේ හිතේ එකඟතාවයක් වර්ධනය කරාම අපි ඒ එකඟතාවය පාවිච්චි කරන්නේ එළියේ වැඩක් කරන්න නෙමෙයි මේ ඇතුලේ වැඩක් කරන්න. ඇත්තටම එකඟතාවයක් සහිත හිත සමාධිමත් හිත කියන එක හරිම ප්‍රබලයි. ඒ නිසා මේ සමාධිමත් හිතකින් බොහොම නරක වැඩ, බැරෑරුම් වැඩ, අපිට අහිතකර වැඩ පවා කරන්න පුළුවන්. අන්න ඒ නිසායි මේ හිත සමාධිමත් හිත සීලයකින් ආරක්ෂා කරලා තියෙන්න වෙන්නේ. සීලයකින් එයාට මඟ පෙන්වීමක් අවශ්‍යයි. හරියට නිකන් ඇතෙක් දමණය කරගත්තට පස්සේ ඒ ඇතාව අපි වැරදි දෙයකට නම් මෙහෙව්වේ ඒ ඇතා ගිහිල්ලා ඔන්න ගේකුත් කඩනවා. නැත්තම් මාලිගාවකුත් විනාශ කරනවා. නමුත් අපි ඒ ඇතාව පාවිච්චි කරන්නේ නිවැරදි දෙයකට නම් ඔන්න මේ ඇතාගේ මුළු ශක්තිය පාවිච්චි කළා අපිට පුළුවන් ඉතාම ප්‍රයෝජනවත් දෙයක් ගන්න. අන්න ඒ වගේ අපෙත් මේ සමාධිමත් හිත හරිම ප්‍රබලයි. හැබැයි ඒකෙන් ඒක යොදන්න ඕනේ හොඳ මඟ පෙන්වීමක් යටතේ. නිවැරදි සීලයක් යටතේ තමයි මේ සමාධිමත් හිත පාවිච්චි කරන්න තියෙන්නේ. අන්න ඒ විදිහට අපි මේ නිවැරදි සීලයක් මත පිහිටලා මේ හදාගත්ත සමාධිය පාවිච්චි කරනවා නම් අන්න එතකොට තමයි මේ ශරීරය තුළ ඇත්ත වශයෙන්ම සිද්ධ වෙන්නේ මොකද්ද? අපේ මේ විවිධාකාර කයේ හිතේ පහළ වෙන වේදනාවන් තුළ ඇත්ත වශයෙන්ම සිද්ධ වෙන්නේ මොකද්ද? ඒ වගේමයි මේ අපේම හිත තුළ මොකද්ද ඇත්ත වශයෙන්ම සිද්ධ වෙන්නේ කියලා අන්න අපිට ලොකු අවබෝධයක් එන්න පටන් ගන්නෙ මෙන්න මේ විදිහට. අර සමාධිමත් වෙච්ච හිත අපි තුලටම යොමු කළ බැලුවොත් පමණයි. ඒතර මෙතනක් තියෙන්නේ ඇතුළතට නැමිලා ඇතුළතම නිරීක්ෂණය කිරීමක්. අපි හුඟක් වෙලාවට අද නවීන විද්‍යාවෙන් කරන්නේ බාහිරාවර්ති වෙලා නැත්නම් බාහිරටම ගිහිල්ලා බාහිරම දේවල් හොයන එක. ඒ නිසා අද විද්‍යාඥයෝ ලෝකේ දේවල් හොයනවා, බාහිර ලෝකවල දේවල් හොයනවා, සෞරග්‍රහ මණ්ඩලවල දේවල් හොයනවා, රොකට් යවනවා, නවීන විද්‍යාවෙන් নানা ප්‍රකාරක දේවල් කරනවා. ඕනවටත් වඩා දැනුමක් තියෙනවා. නමුත් අපේ සිත් සතන් දිහා බැලුවොත් අපේ සිත් සතන් තුල සෑහෙන්න කෙලස් බහුල වෙලා සෑහෙන්න අපේ අසහනකාරී වෙලා ඉතාම දුක් පීඩා සහිතව අපි ජීවත් වෙනවා. නමුත් අපිට පුළුවන් නම් මේ විදිහට අපේ හිත හික්මවලා මේ හිතේ සමාධියක් දියුණු කරලා ඒ සමාධිමත් හිත අපි තුලටම යොමු කරලා අපි කවුද කියලා තේරුම් ගන්න. මෙතන ඇත්ත වශයෙන් සිද්ධ වෙන්නේ මොකද්ද? මේ ශරීරයේ සිද්ධ වෙන්නේ මොකද්ද? මේ හිතේ සිද්ධ වෙන්නේ මොකද්ද කියලා අන්න අපි පොඩ්ඩ මේක තේරුම් ගන්න ගත්තොත් අන්න ලොකු ප්‍රඥාවක් ඒ හරහා අවදි වෙනවා. ඒ ප්‍රඥාව අර පොතෙන් ගන්න ප්‍රඥාවට වඩා හාත්පසින්ම වෙනස්. පොතෙන් ලැබෙන්නේ එකාතකින් බැලුවාම අනුන්ගේ දෙයක්, අනුන්ගේ ප්‍රඥාවක්. මෙතෙන්දී අපිට ලැබෙන්නේ ප්‍රත්‍යක්ෂය. එතෙන්දී අපිට ලැබෙන්නේ අස්පනා පිට අපි අපිම දැකගත්තා වූ නුවණක්. ඒතර මෙන්න මේ නුවණ හරිම ශ්‍රේෂ්ඨයි. ඒතර මෙන්න මේ බඳු නුවණක් ලබා ගැනීම සඳහා තමයි බුදුරජාණන් වහන්සේ එතකොට මේ ක්‍රියාමාර්ගයක් පෙන්වලා තියෙන්නේ. ඒතර මේ ක්‍රියාමාර්ගයේ තමයි අර සරලව ඉදිරිපත් කරන්නේ සීල සමාධි ප්‍රඥා කියලා. ඒතර මේ සීල සමාධි ප්‍රඥා තුන බොහොම එකිනෙකට එකක් උදව් කරනවා. මොකද අර මන් දැනුත් මතක් කළා වගේ මේ සමාධියත් සීලයක් මත පදනම් වෙලයි තියෙන්නේ. එයා එහෙනම් නරක පැත්තට යොමු වෙන්නේ නැහැ. එයාගේ තියෙන ශක්තිය, ඒ හැකියාව යොමු කරන්නේ නිවැරදි දෙයකට පමණයි. ඒ වගේමයි ප්‍රඥාවත් වැරදි පැත්තකට යොමු කරන්නේ නැහැ. එයා සීලෙන් ශක්තිමත් වෙලයි තියෙන්නේ. නිවැරදි සීලයක් මත පිහිටලා තියෙන නිසා ඒ ප්‍රඥාවෙන් තමන්ටත් අනුන්ටත් යහපතක්මයි කරන්නේ. ඊළඟට අපි අර වගේ හිතේ සතිය දියුණු කරනකොට අපි තුල ඇති වෙන එක්තරාන්දකින් වීරයක්. ඒ කියන්නේ සමහරලාට මේ කටයුත්ත අසාර්ථක වෙනවා. සමහරලාට ඔන්න සාර්ථක වෙනවා. එක දවසකදී භාවනාව සාර්ථක වෙනවා. තවත් දවසකදී අසාර්ථක වෙනවා. එක දවසකදී හිත එකඟ වෙනවා. තවත් දවසකදී විසිරෙනවා. ඉතින් මේ කටයුත්ත කරන්න ඒ නිසා සෑහෙන්න ඉවසීමකින් ඒ වගේම ලොකු වීරයකින් මේ කටයුත්ත කරන්න වෙනවා. මොකද මේ කටයුත්ත දීර්ඝ කාලයක් ගත වෙන කටයුත්තක් නිසා අපිට අවශ්‍ය වෙනවා දීර්ඝ කාලයක් තිස්සේ පවත්නා වූ වීරයක්. දැන් ඕගොල්ලෝ දන්නවා දැන් ඔය ක්‍රීඩා වලදී තියෙනවා මේ ගමහරහා දුවන්න තියෙනවා නැත්නම් මැරතන් රේස් එක තියෙනවා. ඒ වගේමයි මීටර් 100 දිවීමක් තියෙනවා. දැන් මේ මීටර් 100 දුවන එකේයි මැරතන් එකේ අතර ලොකු වෙනසක් තියෙනවා. දැන් මීටර් 100 දුවන එක නම් අපි පුළුවන් වීරය දාලා ඉතාම ඉක්මනින් මේ කෙටි දුරක් දිවීමක් තියෙනවා. එතකොට ඒක බොහොම කෙටි කාලයකින් වැඩේ අවසానයි. මේ මැරතන් එකක් දුවන එක නැත්නම් ගමහරහා දුවන එක අපි මීටර් 100 දුවනවා විදිහට දුවන්න පුළුවන්ද අපිට? ඒක එහෙම දුවන්න බෑ. මොකද එතෙන්දී අපිට සෑහෙන කාලයක් තිස්සේ දුවන්න ලොකු දුරක් තියෙනවා. ගමහරහා දුවනවා කියන්නේ මේ සෑහෙන දුර ප්‍රමාණයක් අපිට දුවන්න අවශ්‍යයි. මොකද එතෙන්ට අපිට අවශ්‍ය වෙන්නේ එතකොට සෑහෙන කාලයක් තිස්සේ බලපවත්වන්නා වූ අඛණ්ඩ වූ වීරයක් තමයි එතෙන්දී අවශ්‍ය වෙන්නේ. මෙන්න මේ වගේ ක්‍රියාවලියක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ භාවනාවේදී. එනම් භාවනාවත් අපි බලාපොරොත්තු වෙන්න ඕනේ මේ සතියක් දෙකක් දවස් 3ක් 4ක් නෙමෙයි. මේක මට පුළුවන් ද මේ අවුරුද්දෙත් කරන්න. මේක මට පුළුවන් ද ඊළඟ අවුරුද්දෙත් කරන්න. මේක මට පුළුවන් ද ඊළඟ අවුරුද්දෙත් කරන්න. මෙන්න මේ විදිහට අපිට පුළුවන් නම් අඛණ්ඩ වීරයක් පවත්වන්න. හැමදාම මේ කටයුත්ත මම කරනවා. මේකෙන් මට සමාහලාවට මං හිතන තරම් ප්‍රතිඵලයක් අත් වෙන්නේ නැහැ. මං බලාපොරොත්තු වුණාට සතුටක් තාම මට ඒක ලැබුණේ නැහැ. මගේ කයත් සමහරලාට රිදෙනවා, වේදනාව කැක්කුම් දෙනවා, ඒත් මම මේක අතහරින්නේ නැහැ, අදත් මම මේක කරනවා කියලා මම අන්න ඒ අඛණ්ඩ වීරය පවත්වනවා නම් අන්න ටික අන්න වීරය කියන ධර්මත් දියුණු වෙනවා. ඊළඟට අපි මේ කටයුත්ත හරහා සතියත් දියුණු වෙනවා. සතිය වීරය ඔන්න එකතු වෙලා එනකොට අන්න හිතේ එකඟතාවයක් සමාධියකුත් දියුණු වෙනවා. ඉතින් මේවා හරිය ලස්සනට එකිනෙකට සැසඳිලා තියෙනවා, ගැළපිලා තියෙනවා. ඉතින් මේවා ඔක්කොගෙම සුසංයෝගයෙන් තමයි ගැළපීමෙන් තමයි යන්න හොඳට හිතේ සමාධිමත් බවක් ඇති කරගෙන ඒ සමාධිය මේ කය හිත නිරීක්ෂණය කරන්න භාවිතා කරලා පාවිච්චි කරලා මේ හිතේම අපි තුලම ප්‍රඥාවක් වර්ධනය කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ විදිහට අපි සීලයක් මත පදනම් වෙලා සමාධියත් ප්‍රඥාවත් දියුණු කරනවා නම් අපිටත් පුළුවන් එතකොට මේ එදිනදා කටයුතු වලදී පවා මේ සතිය සමාධිය ප්‍රඥාව වර්ධනය වෙන විදිහට කටයුතු කරන්න. ඒ නිසා අපි මේ નિසරණවණේ පවත්වන භවනා වැඩමුළුවක් කියන්නේ හරියට නිකන් පුහුණු කඳවුරක් වගේ. මෙතෙන්දී අපි කරන්නේ පුංචි පුහුණුවක් පමණයි. නමුත් අපි එළියට ගිහිල්ලා මේක නැවත නැවත කළා මේ කටයුත්ත අපේ ජීවිතයේ එක කොටසක් බවට පත් කර ගැනීම අවශ්‍ය වෙනවා. නැත්නම් අපි මේක සම්පූර්ණයෙන්ම අමතක කරලා දැම්මොත් මේ දවස් තුනෙන් පස්සේ ඔක්කොම ඉවරයි නම් ඉතින් මේක මෙහෙම්ම නැති වෙලා යාවි. නමුත් ඕගලන්ට පුළුවන් නම් මේක නැවත නැවත කරන්න, gedara gehillat මේක පුරුද්දක් වශයෙන් කරන්න, අඛණ්ඩව කරන්න, දීර්ඝ කාලයක් තිස්සේ කරන්න, අන්න එතකොට තමයි ඕගලන්ට මේකේ නියමම ප්‍රතිඵල අත්දැක ගන්න හම්බෙන්නේ. ඉතින් ඒ ආරාධනාවත් එක්ක මම අද ධර්ම දේශනාව සමාප්ත කරනවා. ඉතින් අපි සියලු දෙනාම එතකොට මේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු මේ සීල සමාධි ප්‍රඥා කියන දේවල් හොඳින් තේරුම් අරගෙන අපේ හිතේ තියෙන මේ එක පැත්තකින් විවිධාකාරව කෙලෙස් ස්වභාවයන් තේරුම් අරගෙන ඒ කෙලෙස් ස්වභාවයන් පුළුවන් හැටියට සම්පූර්ණයෙන්ම සමනය කරගෙන අපේ හිත පිරිසුදු කරගෙන එක පැත්තකින් අපි බලාපොරොත්තු වෙන සතුට අනිත්‍යයත් එක්ක බොහෝම සමගින් ඉන්න පුළුවන් හැකියාව විවිධාකාර ගැටලු ප්‍රශ්න ආදී දේවල් බොහෝම මධ්‍යස්තව නිවරදිව තීරණ ගැනීමේ හැකියාව මේ ආදී අපි බලාපොරොත්තු වෙන විවිධාකාර විශේෂ ගුණධර්මයන් හැකියාවන් වර්ධනය කරගන්න අප සියලු දෙනාටම අද දින ධර්මදේශනාවත් උදව් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.